ගෞරවනීය පූජනීය අපේ ආන්දරණ වහන්සේ, කල්‍යාණ මිත්‍රවරුනි, භාවනාව යනු අත්දැකිය යුතු දෙයක්. අදහසක්වත් මතයක්වත් ආකල්පයක්වත් න්‍යායක්වත් පොතක තිබෙන වාක්‍යයක් ඡේදයක් පරිච්ඡේදයක් නැතිනම් සම්පූර්ණ පොතක්වත් නෙමේ භාවනාව කියන්නේ. ඒ කිසි තැනක භාවනාව නැහැ. කිසිම පොතක, කිසිම වාක්‍යයක, කිසිම අදහසක, කිසිම න්‍යායක භාවනාව යනු සම්පූර්ණයෙන්ම අත්දැකිය යුතු දෙයක්. අත්දැකීම, ඒ වචනේ භාවනා කියන වචනේ තිබෙන එක් තේරුමක් තමා භාවිතා කිරීම, උපයෝගී කර ගැනීම, අත්දැකීම. බොහෝදී ජීවිතයේ අත්දැකීම සියල්ලම ජීවිතයේ අත්දැකීම. අත්දැකීම් වලට හසු නොවන කිසිවක් ජීවිතේ නැහැ. ඒ නිසා මේ සියල්ලම කොටස් දෙකකට බෙදෙනවා, පුද්ගලයා සහ ලෝකය කියලා. දහමේ එය බෙදන්නේ අධ්‍යාත්මික බහිද්ද, අභ්‍යන්තරික බාහිර, ඇතුළත සහ පිටත කියලා. තවත් විදිහකට කීවොත් අත්දකින්නා සහ අත්දැකීම, මේ දෙකයි තියෙන්නේ. ඉන් බාහිර දෙයක් නැහැ. මොනවා ගත්තත් කල්යාණ මිත්‍රවරුනි, මේ දෙකෙන් එකකට අයිති වෙනවා. තමන් සහ අනුන් කීවත්, අනුන් කියන්නේ තමන්ගේ අත්දැකීමක්. ඇහැට පේන්නේ ඇහිම් ලබන අත්දැකීමක්, කතා කරලා කණින් ලබන අත්දැකීමක්, අතට අත දීලා එතකොට ස්පර්ශයෙන් ලබන අත්දැකීම, දැන් සිත හිතනවා. තවත් කෙනෙක් ගැන හිතන්න පුළුවන්. එතකොට ඒ මනෝමය අත්දැකීම. අනුන් කියන්නේ තමන්ගේ අත්දැකීම. මේ තමන්ගේ අත්දැකීම වලින් එහාට ගිහිල්ලා තව කෙනෙක් ගැන අපිට කතා කරන්න බෑ. එහෙම කෙනෙක් නැහැ. කොයි දෙයක මේ දෙකයි ලෝකේ තියෙන්නේ. අත්දැකීම සහ දකින්න. තමන් සහ අනු, පුද්ගලයා සහ ලෝකය, අභ්‍යන්තර සහ බාහිර. දැන් එක්තරා විදිහකට මේ තමන් නැතිනම් අත්දකින්න ස්ථාවරයි කියන හැඟීමක් තියෙනවා. තමන් ස්ථිරයි. තමන් ස්ථිරව ඉඳගෙන අත්දකින ලෝකය තුල විවිධත්වයක් හොයනවා. කවිදේට කියනවා නම් කල්‍යාණ මිත්‍රවරුනි, මේ ලෝකය විචිත්‍රයි, විසිතුරුයි. දෙවන්දු ලෝකයක තමා අප ජීවත් වෙන්නේ. විසිතුරු ලෝකයක, විචිත්‍ර ලෝකයක. දැන් දහමත් ඒ ලෝකයේ විස්තර කරන්න ඒ විශේෂණ පදේ පාවිච්චි කරනවා. විචිත්‍රයි. විචිත්‍ර කියන වචනේ එක අදහසක් තමයි විසිතුරුයි ලස්සනයි කියන එක. ලස්සනයි. ලස්සන වගේම විවිධ කියන අර්ථයක් තියෙනවා. විවිධයි. අප අත්දකින ලෝකය විවිධයි. එහි විවිධත්වයේ ඉම මායිම සීමාව අපම දන්නේ නැහැ. එනි පුද්ගලයෙකුට ග්‍රහණය කරගන්නට බැරි කෙනෙකුට සීමා මායිම් නිර්ණය කරන්නට බැරි නොහැකි විචිත්‍ර වූ විවිධ වූ අත්දැකීම් කන්දරාවක් තමා කෙනෙකු ජීවිතයේදී ලබන්නේ. ආහාර පාන ගත්තා. ඒ විවිධත්වය කොපමණද කියා කෙනෙකුට හිතන්නට බෑ. ඒ අනුභව කරන්නට තිබෙන ආහාර වල විවිධත්වය, ඒ වර්ග වල තිබෙන විවිධත්වය කොපමණද? කීයක් ආහාර වර්ග තිබෙනවද? කවුද දන්නේ? කාටද ගණන් කරන්න පුළුවන්? ඒ වගේම ඒක ආහාර වර්ගයක් ගත්තත් ඒ ආහාර වර්ගය හදන්න පුළුවන් ක්‍රම කීයක් තියෙනවද? එහිත් සීමාව කවුරුවත් දන්නේ නැහැ. හරියටම ගාන කියන්න කාටවත් බැහැ. ඒක තහම මේ සියලුම අත්දැකීම් මාතෘකා හයකට ගොනු කරනවා. ඒ අප කවුරුත් දන්නවා. එතන අපි මොන දෙයක් දැක්කත් එය එක්ක රහක් විදිහටයි අත්දකින්නේ, නැත්නම් රූපයක් විදිහට. එහෙම නැතිනම් හඬක්, සුවඳක්, පහසක්, නැතිනම් කල්පනාවක් විදිහට. හයයි. හත්වෙනි අත්දැකීමක් නැහැ. නෑ කියලා කියන්නේ එහෙම එකක් තියෙනවද නැද්ද කියන්න දන්නේ නෑ. දැනගන්න ක්‍රමයක් නෑ. මිනිස්සෙකුට දැනගන්න බෑ හත්වෙනි අත්දැකීමක් තිබෙනවාද කියලා. මිනිස්සෙකුට බෑ. පුළුවන් ජීවීන් නැති අපි දන්නේ. නමුත් අපි දන්න මේ මිනිස්්‍ය ලෝකේ කිසිම මිනිස්සෙකුට හැකියාවක් නෑ හත්වෙනි අත්දැකීමක් තිබෙනවාද කියලා දැනගන්න. උපරීම 6යි. සමහර විට ඊටත් අඩුයි. හැබැයි කාණ්ඩ 6 යටතේ අප්‍රමාණ වූ අත්දැකීම් කන්දරාවක් අත්දකින්නවා. අප්‍රමාණ අසීමිත වූ අත්දැකීම්. බලන්න තිබෙන දේවල් වල ගාණ කීයද? කවුද දන්නේ? කාටද ගණන් කරන්න පුළුවන්? ඇහින් බලන්න පුළුවන්, ඇහැට පේන. එක දෙයක් අරගෙන බැලුවත් ගස්, මල්, පාට, හැඩ, දුර, දැන් මේවායේ සීමා නැහැ. නිසා විවිධයි. මේ විවිධත්වය මේ අත්දැකීම් වල එක ලක්ෂණයක්. ලක්ෂණ දෙකක් තිබෙන එක ලක්ෂණයක් තමයි විවිධත්වය. ඒතර මූලික වශයෙන් කාරණා දෙකක් දෙකට බෙදුවා. එකක් තමයි මේ සියල්ලම අත්දකින්නා සහ අත්දැකීම් වලට ඇතුළත්. ඉන් බාහිර දෙයක් නැහැ. පුද්ගලයා සහ ලෝකය, තමන් සහ අනුන්, ඇතුළත සහ පිටත. තව විදිහට කියනවා නම් අත්දැකීම් සහ අත්දකින්න. එපමණයි තියෙන්නේ. ඉන් බාහිර දෙයක් නැහැ. තුන්වැනි කාරණයක් නැහැ. ඊළඟට අත්දැකීම් 6යි තියෙන්නේ. මොන දේ අත්දැක්කත් ඒ 6න් එකකට ඇතුළත්. හැබැයි එහි සීමාවකුත් නැහැ. අලුත් අලුත් දේවල් මේ අධ්‍යක්ෂීම් ක්ෂේත්‍රයට එකතු වෙනවා. අලුත් ආහාර වර්ග, අලුත් පාට, අලුත් රූප, අලුත් ශබ්ද, අලුත් රස, අලුත් රූප හානි නාලික, අලුත් නාට්‍ය, අලුත් සුවඳ වර්ග. එහි සීමාවක් නැහැ. මේ තමා ලෝකේ ස්වභාවය. ඒ නිසා මේ ලෝකේ ස්වභාවයට ධර්මේ පාවිච්චි කරනවා වචනයක් අචින්ත්‍ය. අචින්ත්‍ය කියන්නේ හිතාගෙන ඉවර කරන්න බෑ. හිතන්න පුළුවන්. හැබැයි එහි සීමාවක් නැහැ. හිතාගෙන හිතාගෙන සිතාගෙන ගියොත් මෙන්න මෙතනින් ඉවරයි. මෙතනින් නවත්තන්න පුළුවන් කියා සීමාවක් නැහැ. ජීවිතයේ දවසක ආවර වෙයි කිසියම් කාරණා රාශියක් ගැන හිතලා. හැබැයි නොසිතූ කාරණා අප්‍රමාණව ඉතිරි කරමින් සියල්ලම හිතලා ඉවර කරලා කාටවත් මැරෙන්න බෑ. සියල්ලම අත්දැක මිය ගිය කෙනෙක් නෑ. කිසියම් ප්‍රමාණයක් අත්දැක අත්දකින්නට නැහැ වූ අසීමිතයක් ශේෂ කොට තමා හැම දිනාම ජීවිතයට සමුදෙන්නේ. එනිසායි ලෝකය අචින්තියයි කියා කියන්නේ. අචින්තියයි අසීමිත. අපේ සිතීමේ සීමාවට එහා ලෝකේ තියෙන. හිතන්න පුළුවන්. හැබැයි ලෝකේ ආවරණය කරන්න බැ සිතිවිල්ලකින්. මිනිස්සු සිතිවිල්ලකට ආවරණය කරන්න බැරි තරම් පුළුල්ලු, දිගු, ගැඹුරු, විචිත්‍ර වූ ලෝකයක් තමයි තිබෙන්නේ. එතකොට සංසාරය තමයි ඒ. ඒකට තමයි සසර කියා කියන්නේ. මේ සසර බොහොම විසිතුරුයි, විචිත්‍රයි. ඒ නිසාම තමයි සසරට කෙනෙකු ඇලි ගැලි සිටින්නේ. මේ ලෝකේට කෙනෙක් බැඳී සිටින්නේ එහි තිබෙන විචිත්‍රත්වය නිසා. ඒ කාරණය තව පැහැදිලි වෙයි. පැහැදිලි කරගත යුතුයි. ඇයිද අත්දකින්නා අත්දැකීම් වලට ගැතිව සිටින්නේ? ඇයිද තමන් අනුන්ට, අනුන් කියවහම පුද්ගලයන් පමණක් නෙමෙයි, පූසන් බල්ලන් විතරක් නෙමෙයි, තමන්ගේ පරිබාහිර සියල්ලට ඇයි වහල් වී සිටින්නේ? ඇයිද මේ අභ්‍යන්තරය බාහිරට බද්ධ වෙලා අභ්‍යන්තරයේ බාහිර මත යැපෙන තැනක සිටින්නේ? ඇයි? මෙන්න සොයාගත යුතු රහස, අනාවරණය කරගත යුතු කාරණය. මේ ධර්මතාවය අනාවරණය කර නොගත් නිසා ඔබ අප හැම දිනාම මේ ලෝකයට, මේ අධ්‍යක්ීම් වලට, මේ සසරට බැඳිලා එහි ඉත්තේකු බවට පත් වෙලා, ඉත්තේකු බවට පත් වෙලා, ලොක්කෙකු නෙමෙයි, ඉත්තේකු බවට පත් වෙලා විඳිනවා. දුකයි සැපයි දෙකම විඳිනවා. දුක පමණක් නෙමෙයි සැපත් විඳිනවා. මොහොතකට හිතන්න මේ විවිධත්වය අතුරුදහන් වෙ ගියා කියා. මේ ලෝකයේ තිබෙන විචිත්‍රත්වය, විසිතුරු බව, එහි තිබෙන විවිධත්වය අතුරුදහන් වූ කල්හි කුමක්ද සිදුවෙන්නේ? එකම එක ආහාර වර්ගයයි තිබෙන්නේ. සියලුම ඒ විවිධ වූ ආහාර වර්ග නැහැ, එකයි තියෙන්නේ. ඒ එක් ආහාර වර්ගයේ එක රසයි, එක පාටයි, එක සුවඳයි, එක හැඩයයි, එක ගුණයයි. එකම රසක්. එහෙම නැත්නම් ඒ ආහාර වර්ග විවිධව තිබුණත් ඒ විදිහට පාන්, බත්, ඉඳිආප්ප, රොටි, පිට්ටු, නූඩ්ල්ස්, ඒ අලබතල ඒකේ විදිහට විවිධත්වයේ තිබුණත් රහ එකම නම් මොන විදිහට හැදුවත් දැනෙන්නේ එකම රහක් නම් ඒකීය වූ රසයක් නම් මොහොතකට සිතා බලන්න ආහාරය සම්බන්ධයෙන් අප තුල තිබෙන ආකල්පවල ආහාරයට අප දෙන තැන ඒ වගේම ආහාරයේ සම්බන්ධයෙන් අප තුල තිබෙන රුචි අරුචිකම් සහ ආහාරයට අපේ තිබෙන ගිතු බව ඒවට මොකද වෙන්නේ දැනෙන්නේ එකම රහයි මොන ආහාර වර්ගයේ ගත්තත් දැනෙන්නේ එකම රහයි රසයේ වෙනසක් නැහැ සාමාන්‍ය වෙනසක් තියෙනවා දැන් අන්නාසි ගත්තොත් අඹ වලට වැඩිය වෙනස් රසේ. අනාසි කැලකුයි අඹ කැලකුයි වෙනස හොඳටම සුවඳින් අඳුනන්නටත් පුළුවන්, පාටින් අඳුනන්නටත් පුළුවන්, හැඩයෙන් අඳුනන්නටත් පුළුවන්, රසින් හඳුනන්නටත් පුළුවන්. අතින් අල්ලලා හඳුනාගන්නටත් පුළුවන්, සුවඳ බලලා හඳුනන්නටත් පුළුවන්, රස කරලා හඳුනන්නටත් පුළුවන්. ඇහිම් බලන හඳුනන්නටත් පුළුවන්. එනිසයි ඒ වර්ග දෙකක් විදිහට කියන්නේ. මේ අන්නාසි මේ අඹ. එතන එහාට ගිහිල්ලා අන්නාසි කිඩි දෙකක් ගත්තත් ඒ හැඩත් වෙනස්, පාටත් වෙනස්, සුවඳත් වෙනස්, රහත් වෙනස්. අන්නාසි කිඩි දෙකක් ගත්තාම එහිත් නෑ එක රසක්. එක පාටක්, එක හැඩයක් නෑ. එකම අන්නාසි ගෙඩිය ගත්තත් ඒ මුල රහ වෙනස්, අග රහ වෙනස්. මේ විවිධත්වය හඳුනාගන්න. මේ තමයි විවිධත්වය. මේ ලෝකයේ කිසිම කාරණා දෙකක් නැහැ එක වගේ. එහෙම නැහැ. දෙකක් නැහැ එක වගේ. එකම දෙයි කියලා කිව්වත් එහි වෙනස්කම් තියෙනවා. එතන මේ විවිධත්වය අතුරුදහන් වුණොත් අපේ තිබෙන මේ ආකල්පවල ලොකු වෙනසක් වෙනවා. ඒ තියෙන බැඳීම්, ඒ තියෙන යැපෙන gati ඒවයින් බොහෝ දුරට අඩුයි. මොන ආහාරයක් ගත්තත් එකම රහක් නෑ. ඒ ආහාර පදමස දුවන gati වියදම් කරන වියදම් එහෙම බොහොම අඩුයි. බොහොම අල්පේච්ච ජීවිතයකට ඉන්න පුළුවන්. ඒ වගේන වැඩි හිතන හේකුත් නැහැ, හිතල වැඩක් නැහැ. කොපමණ හිතුවත් එකම රහයි තියෙන්නේ. නමුත් ඇත්ත ලෝකෙ එහෙම නෙමෙයි. ඒතර ඒ නිසා තමා මෙපමණටම අප මේ සසරට ඇලී ගැලී සිටින්නේ හිතෙන විවිධත්වය නිසා. ලෝකෙ අප මෙතරම් සම්බන්ධ වෙලා තිබෙන්නේ එහි නැතුව ජීවත් වෙන්න බැරි තැනට අප ඉන්නේ ඒ නිසා. මේ විවිධත්වය අතුරුදහන් වුණොත් මොනවා වෙයිද කියලා හිතා ගන්න බෑ. කෙනෙක්ව සමහර විට කම්පණයට ලක් කරන්න පුළුවන්. කම්පණයට සියලුම රූපවාහිනී නාලිකා ඉවත් වෙලා එකම එක නාලිකාවයි තියෙන්නේ කියලා එහෙම ආවොත් එහෙම ඒ ගැන හිතන්න ගියත් ඒ රූපවාහිනී ටැප් ගහ යුණු සිත් ප්‍රකම්පණයට වත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නාලිකා 100ක් 1000ක් තියේ නමුත් හැම නාලිකාවෙන් පෙන්වන එකම දේ නම් එකම දේ තමයි පෙන්වන්නේ. එකම වැඩසටහන කුමක් වූ ඒ රූපාණීය පිළිබඳව කෙනෙකු තුළ තිබෙන ඒ ඇබ්බැහි වීම නැතුව බැරිකම, ඒ මත යැපෙන ගතිය, ඒට තියෙන විජු බව, මේවා අපි වෙලා යනවා. ඒ රූපහිනේට කෙනෙක් ඇබ්බැහි වෙලා යන හේතිවෙන විවිධත්වය නිසා. කල්‍යාණ මිත්‍රවරුනි, මේ විවිධත්වයේ අනු සසර ස්වභාවයක්. සසරෙහි එක් ස්වභාවයක් තමයි විවිධත්වය. ඇත්තටම සසර පැත්තකට ගන්න මේ ලෝකයේහි එක් ස්වභාවය, එකම ස්වභාවය නෙමෙයි, එක් ස්වභාවයකට තමයි විවිධත්වය කියලා කියන්නේ. ඇත්තට මේ විවිධත්වයේ හිම් වලලු කිසි කෙනෙකුට එක ජීවිතයකදී හඳුනා ගන්නට බැහැ. එපමණටම විවිධයි. මේ විවිධත්වය නිසා තමයි උද්‍යෝගය කියන කාරණේ තියෙන්නේ. මේ ජීවිතයේ උද්‍යෝගය, ජීවත් වෙන්න උද්‍යෝගයක් අවශ්‍යයි. මේ උද්‍යෝගය උපතේ සිට මරණය තෙක්ම අඩු වැඩි වශයෙන් පවතින්නේ විවිධත්වය නිසා. මේ සසර ඉන්න තියෙන උනන්දුව. ඒ මූලිකම කාරණයක් තමයි මේ සංසාරයේ දක්නට ලැබෙන විචිත්‍රත්වය. ඒ විචිත්‍රත්වයේ එක ලක්ෂණයක්. මේ තියෙන බොහොම රසවත්ම කාරණේ තමයි මේ අනිත් ලක්ෂණය ඊට ආත්පසින්ම වෙනස්. කුමක්ද? මේ ලෝකයේ තිබෙන දෙවෙනි ලක්ෂණය එකාකාරී බව. දැන් පළවෙනි ලක්ෂණය තමයි විවිධත්වය. දෙවෙනි ලක්ෂණය ඒකාකාරී බව. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ දෙක දෙකක් ප්‍රතිවිරුද්ධ ධර්මතාවයන් දෙකක්. කොහොමද එකම දෙයකට මේ ලක්ෂණ දෙකම ඇතුල් කරන්නේ? එකම දෙයක කොහොමද මේ ලක්ෂණ දෙකම පවතින්නේ? ඒ තමා සසර හැටි. මේක මායාවක් කියන්නේ ඒ නිසා. මෙය මායා දර්ශනය. මැජික් එක. ඇත්තක් නෙමෙයි. මේ සියලුම විවිධ වූ අත්දැකීම් මැද පුද්ගලයා ඒකාකාරී බවයි අත්දකින්නේ. අවසානයේ අත්දකින්නේ ඒකාකාරී බව. මුලින් නෙවෙයි, සමහර විට මුලින් නෙවෙයි. මුලින් හරිය උනන්දුවක්, උද්‍යෝගයක්, විචිත්‍රත්වයක්, ලොකු ආශාවක් තියෙනවා. හැබැයි මොන විවිධ අලුත් දේ අත්දකින්න ගියත් එහි අවසානයට එන්නේ ඒකාකාරී බව. ඒකාකාරී බව. ඒකාකාරී බවෙන් නතර නොවන කිසිම අත්දැකීමක් නැහැ. හිතන්න බලන්න, යමක් තිබෙනවද ඒකාකාරී බවෙන් නිමා නොවන, කෙලවර නොවන ඕනෑම අලුත් දෙයක්, අලුත්ම අලුත් දෙයක්, අලුත්ම ගීතයක්, අලුත්ම නාට්‍යයක්, අලුත්ම ආහාරයක්, අලුත්ම වාහනයක්, අලුත්ම දුරකථනයක්, අලුත්ම අලුත් පුද්ගලෙක්, යාළුවෙක්, රැකියාවක්, මේ ඕනෑම දෙයක් අරන් බලන්න, ඒ අලුත් බව පරණ වෙන අලුත් බවක්. පරණ නොවන අලුත් බවක් නැහැ. ඒතර අලුත් බව පරණ වෙනවා නම් විවිධත්වය ඒකාකාරී කමින් තමා කෙලවර වෙන්නේ. එතෙන්ට අපි එනවා ඒකාකාරී බව. දැන් මේ ඒකාකාරී බව බොහෝ ඉක්මනට අත්දකින්නේ මිනිස්සු. සතෙකු එතෙන්ට එනවා එන්නේ බොහොම කලාතුරකින්. සතෙක්ගේ මුළු පටන් ගන්නෙම ජීවිතේ ඒ විදිහටම තමයි. පටන් ගත්ත විදිහටම තමයි සතෙක් ජීවත් වෙන්නේ. ඒ ඇවිදින්නේ, පියාඹන්නේ, බඩ ගාන්නේ, කන්නේ බොන්නේ මේ විදිහටම තමයි. මේ යන තෙක් මේ විදිහ තමයි. ඒක සතෙක් ජීවිතය තුළ විවිධත්වය අඩුයි. සතෙකු විවිධත්වය හොයාගෙන යන්නේත් නැහැ. මිනිස්යා තමයි. ඒ නිසාම කිසිම සතෙකු ඒකාකාරී කියලා කෑ ගහන්නේත් නැහැ. ජීවිතය හරි ඒකාකාරී කියලා කිසිම සතෙක් උද්ඝෝෂණය කරන්නේ, පෙළපාලියන්නේ ඉල්ලන්නේ නැහැ. හැබැයි මිනිස්යා ඊට වඩා වෙනස්. මිනිස්යා තමයි විවිධත්වයේ උපරිමයෙන් අත්දකින්නේ. විවිධත්වයේ උපරිමයෙන් සොයන ජීවියා මිනිසා. විවිධත්වයේ උපරිමයේ නිර්මාණය කරන්නේ මිනිසා. නිෂ්පාදනය කරන්නේ. ඒ වගේම කල්යාණ මිත්‍රවරුනි බොහෝම ඉක්මනට එකාකාරී ඒකාකාරී බවට එන්නේ මිනිස්සු. හැම දෙයක් සමගම සහ හැම කෙනෙකු සමග මේ ඒකාකාරී බව කියන අත්දැකීම බොහෝම භයානකයි. බියකරු කෙනෙකුව තැතිගන්වන, කෙනෙකුව කම්පණයට පත් කරන්න පුළුවන්, කෙනෙකුව අකර්මණ්‍ය කළ හැකි අත්දැකීමක් තමා ඒකාකාරී බව. ඒට කවුරුවත් කැමති නැහැ. කිසි කෙනෙකුව කැමති නැහැ ඒකාකාරී බව. කොපමණ හොඳ වුණත් ඒකාකාරී බවට කැමති නැහැ. ඒ නිසා හොඳ ඒකාකාරී හොඳට වඩා විචිත්‍ර වූ නරකට මිනිස්සු කැමති. හොඳ ඒකාකාරී නම් ඊට වඩා නරක හොඳයි කියන තැනට එනවා. හැම දෙයක් සමගම කල්යාණ මිත්‍රවරුනි අප නවතින්නේ මේ ඒකාකාරී බවේ. හැම දෙයක් සමග නවතිනවා එතෙන්ට ගිහිල්ලා. පටන් ගන්න එතනින් නෙමෙයි, පටන් ගන්න බොහොම ලස්සනට මහා ගෝසාවකින් අනබෙරගහය අනබෙරගහල අද ඉවර වෙන්නේ නිහඬ වූ බොහොම බියකරු නිශ්ශබ්දතාවයක් සහිත ඒකාකාරී බව. හැම දෙයක්ම අපව රැගෙන යන්නේ එතෙන්ට. හැම පුද්ගලී, හැම පොතක්, හැම නාට්‍යයක්, හැම ආහාරයක්, හැම දෙයක්. ඒතර මේ සංසාරෙට නැහැ වෙන විකල්පයක්. يعني එහාට අපිව ගෙන යන්න හැකියාවක් සසරෙට නැහැ. ඒ පුළුවන් තැනට තමයි රැගෙන යන්නේ. ඉන් එහා දෙයක් අප සසරින් බලාපොරොත්තු වෙනවනම් ඒ බලාපොරොත්තුව බොහෝම ඉක්මනට බිඳිලා යනවා. ඒ බිඳිලා යන්නේ සසරෙහි වරදක් නිසා නොව අපේ වරදක්. කුමක්ද වරද? බලාපොරොත්තු විය නොහැකි දෙයකින් අපි යමක් බලාපොරොත්තු වෙනවා. දෙන්න බැරි තැනකින් අපි යමක් ඉල්ලනවා. දිය නොහැකි යමක්. එම නිසා කල්යාණ මිත්‍රවරුනි සෑම විටම මනුෂ්‍යයා සිටින්නේ බිඳ වැටුණු තැනක. බලාපොරොත්තු තියෙනවා, හැබැයි බිඳ වැටුණු තැනක. යලිත් ගොඩ නගනවා. ඒ යලි යලිත් ගොඩ නගන්නට වෙන්නේ යලි යලිත් බිඳ වැටෙන නිසා. එහෙම වෙන්නේ කල්යාණ මිත්‍රවරුනි මේ විවිධත්වය යනු මායාවක් වන නිසා. අපිට තේරුම් ගන්නට අමාරුම දේයයි මේ ලෝකේ විවිධත්වයේ විචිත්‍රත්වයේ විසිතරු බව කියන්නේ ඇත්තකට නෙමෙයි. ඒ ඇත්තක් නම් කවදාවත් මේ ඒකාකාරී බවක් දැනෙන්න බෑ. ඒ ඒකාකාරී බවට ගියාම ඊළඟට එන්නේ පාළුව සහ තනිකම. ඒතරේ තනිකම තමයි භයානකම දේ. තනිකමට තරම් බය නැහැ වෙන කිසිම දෙයකට මිනිස්සු. ඒ අනිත් හැම බයක්ම ඉන්නේ ඒ තනි වීමට තියෙන බය නිසා. අනිත් හැම බයක්. එතනාර විවිධත්වයේ කෝ ඒ විචිත්‍රත්වයට මොකද වුනේ? ඒ ඇත්තක් නම් මුල සිට අගටම ඒ තිබියේ. ඒ ඇත්තක් නෙවෙයි. හැබැයි එහෙම යමක් අප අත්දකින්න. අත්දැක්ක අද්දුටුව. කල්‍යාණ මිත්‍රවරුනි, මේ ඒකාකාරීකම ඊළඟට අපි යමක් එකම දේ නම් අත්දකින්නේ ඒ ඒකාකාරී වෙනවා. ඒකාකාරී වෙලා ඊළඟට අපි යන්නේ නින්දට. ඊළඟ අත්දැකීම තමයි නින්ද. මහ පෙරලියක් තියෙනවා නම් නිදාගන්න බැ, නින්ද යන්නේ නැහැ. කලබලයක් තියෙනවා නම් නින්ද යන්නේ නැහැ. නින්ද යන්න නම් ඒකාකාරී වෙන්න ඕනේ. සියල්ලම ඒකාකාරී වූ මොහතක තමයි නිදිමත එන්නේ. ඒ නිසා ඒකාකාරී බවයි නින්දයි අතර ලොකු සම්බන්ධතාවයක් තිබෙනවා. ඒකාකාරී බවට හේමම යන්න ඉඩ දුන්නොත් ඊළඟ පියවර තමයි නිද්‍රාශීලී බව, නිදිමත. දැන් දරුවෙක් නලවන්නට, නිදි කරවන්නට අම්මා කෙනෙක් ගායන ඒ නැලවිලි ගීත අරගෙන බලන්න, ඒව හරියම එකාකාරයි. ලොකු ස්වර පරාසයක නෙමේ ඒ ගීත ගායනා වෙන්නේ. ස්වර තුනක් හතරක් වගේ ඔහුන අඩු සල්ප අල්ප වූ ස්වර පරාසයක තමයි නැලවිලි ගීත තියෙන්නේ. හැම නැලවිලි ගීතයක් මොන රටේ වුණත් ඒ ගීත ගත්තත් බොහොම දිග සින්දු නෙමෙයි, දිග ගීත නෙමෙයි, බොහොම කෙටි. සමහර එකම හඬ තමයි නැවත නැවත අම්මා කෙනෙක් කියන්නේ. එකම වචනේ, එකම සමහර එකම අකුර. තම්බාලුලි බාලුලි එකම දේ නැවත නැවත කියනවා එකම තාලයකට. ඒ තාලය වෙනස් කරන්නෙත් නැහැ, හඬ වෙනස් කරන්නෙත් නැහැ, ස්වරය වෙනස් කරන්නෙත් නැහැ, ශබ්දේ වෙනස් කරන්නෙත් නැහැ, වචන වෙනස් කරන්නෙත් නැහැ. ඉතින් අම්මා කෙනෙක් දන්නවා මේ කලාව, මේ විද්‍යාව, මේ ධර්මතාවය දන්නවා. එහෙම නැවත නැවත එකම දේ කියනකොට අර දරුවට නිින්ද යනවා. ඒ තමයි නිදිමන්තරේ. ඒකාකාරීකම්. ඒකාකාරී බව තමයි හොඳම නිදිමන්තරේ. ඊට එහා නිදිමන්තරයක් නැහැ. කලබලයකට බෑ කෙනෙක්ව නිදි කරවන්න. දෙකාකාරී බව තුල තිබෙන අවධානය, එතන අවධානයක් තියෙනවා. හැබැයි තවදුරටත් ඒ දේ කරන්න ඕනේ කමක් නැහැ. ඒකාකාරී වුණු ගමන්ම යමක් ඒකාකාරී නම් තවදුරටත් එහි යෙදෙන්නට වීරියක් නැහැ. ඒ නිසායි ඒට ඒකාකාරී කියන්නේ වීරිය නැහැ එතන. දැන් එතනින් නින්දට යන්න නම් ඒ ඒකාකාරී බවට තියෙන අවධානයත් අත්හරින්න. ඒකාකාරී යමකට තියෙන අවධානය තියෙනනේ, ඒ අවධානයත් අඩු වුණාම තමයි නිින්ද යන්නේ. අවධානය හොඳට තියෙනවා නම් ඒත් නිින්ද යන්නේ නැහැ. ඒකාකාරී ඒ පාළුයි අමිහිරි. හැබැයි ඒ දුකත් එක්ක ඉන්නවා. ඒ අවධානය අඩු වෙලා ගියාම අන්න නිින්ද යනවා. එතන නින්දේ සහ ඒකාකාරී භවයේ වෙනස මොකද්ද? නින්ද තුල අවධානයක් නැහැ. ඒකාකාරී භව තුල අවධානය තියෙනවා. හැබැයි වීරියක් නැහැ. වීරියක් කරන්න ඕනේ කමක් නැහැ. දැන් කල්‍යාණ මිත්‍රවරුනි, මිනිස්සයා අපි මිනිසා මේ ඒකාකාරී භවෙන් සහ නිද්‍රාගත තත්වයෙන් හැම විටම නැත්තේ මේ විවිධත්වයට වහල් වෙලා තියෙන නිසා, නැත්නම් විවිධත්වයෙන් අපිව කලබල කරන නිසා. එහෙම නැත්නම් අපි හැම වෙලෙම නිදාගෙන තමයි ඉන්නේ. ඒ හැම විටම නිදාගෙන ඉන්නේ නැත්තේ මේ විවිධත්වයේ තියෙන කලබලය නිසා. ඒ නිසා කෙනෙක්ව අවදියෙන් තියන්න ඕන නම් ඒ සඳහා සරලම කවුරුත් දන්න සාමාන්‍ය උපක්‍රමයේ තමා විවිධත්වයක් ඇතුල් කරන. දැන් දේශනයක් කරනකොට ලැබෙන්නේ ප්‍රතිචාර දෙකයි. සාමාන්‍ය දේශනයක ධර්මදේශනයක් ගත්තොත් ප්‍රතිචාර දෙකයිනේ. එකක් තමයි එහෙමයි කියනවා ධර්මදේශනයකදී එහෙමයි. ඊළඟ ප්‍රතිචාරය තමයි ගෙරවීම. ඒ දේශකයන් වහන්සේ නෙමෙයි ගොරවන්නේ. දැන් ඒතකොට මේ ප්‍රශ්නයක් නේ. දැන් මේ ශ්‍රාවකයන් ගොරවන්න පටන් ගැනීම ප්‍රශ්නයක්. ත්‍රී ඒ ගොරවන්නේ ගොරවන තත්වයෙන් ශ්‍රාවකයා මුදව ගන්නට කෙනෙකුට පුළුවන් විවිධත්වයක් ඇතුල් කරන්න. විහිළුවක් කරන්න. කවියක් කියන්න, ගීතයක් ගායනා කරන්න. එහෙම නැත්නම් නාට්‍යයක දවසක් ඇතුල් කරන්න පුළුවන්. ඒ බඳු විවිධත්වයක් අර දේශනයේ මැදට දැම්මහම ඒකාකාරී බව නැති වෙලා යනවා. නිදිමතත් නැති වෙනවා. නිදිමත එන්න විදියක් නැහැ නේද? විවිධයි. මේ එක දිගට එකම තාලයකට ගලාගෙන යන කරුණු කාරණා ඇතුළත් දේශනයක් නෙමෙයි. ඒ විවිධයි. ඒ ඇතුළේ කවිත් තියෙනවා, ගීතත් තිබෙනවා, නාට්‍යයක් තිබෙනවා. විහිළුත් තිබෙනවා. දැන් ඉන්දියන් නැහැ. ඒතර මේ සියලුම දැන් අන්න විවිධත්වයෙන් යුක්ත දේශනය. ඒතර ඒ බඳු දේශනාවලට කියනවා කාලීන දේශනා කියලා. කාලීන දේශන. බොහොම සාර්ථකයි කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. හැමදෙනාම අහගෙන හිටිය, හැමදෙනාටම මතකයි කියූ දේ, හැමදෙනාම එකතු වුණා. අප්පුඩි ගැහුවා, සාදු කිව්වා, හොඳයි කිව්වා, hina වුණා. නමුත් එතන ඒ සියල්ලම තිබුණා. සිනහව තිබුණා, රසය තිබුණා, අවධානය තිබුණා. නමුත් එතනින් මග හැරුණු කාරණයක් තිබෙනවා. කුමක්ද? මේ සොයාගන්නට පිළිවන් බුද්ධ දේශනා ගැන අවධානය යොමු කිරීමේදී බුදුරජාණන් වහන්සේ බොහොම කෙටි දේශනා කර තිබෙනවා. කියන්නේ පේලි දෙක තුනකින් ඉවර කරපු ධර්ම දේශනා තිබෙනවා. බොහොම කෙටි. සමහරට ඒ බඳු දේශනාවලට මිනිත්තුවක් දෙකක් වැඩි වුණත් මිනිත්තු තුන හතරක් ගත වෙන්න ඇති. ඒතර එහෙම මිනිත්තු දෙක තුනක අවධානය ශ්‍රාවකයාගේ තබා ගැනීම එපමණ ලොකු බාහිර දුර කාර්යයක් නෙමෙයි. බොහොම පහසු වෙන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ සමහර දේශනා පැය ගණන්, හෝරා ගණන්, වරු ගණන්, සමහර විට දවස් ගණන් වුණත් කරලා ඇති. මේ දීර්ඝ දේශනා දිහා බලනකොට ඒවට කොපමණ කාලයක් ගත වෙන්නද කියලා ගණනය කළොත් සමහරට මුළු රැයම ඒ එක දේශනයක් කරන්නට ඇති. මුළු රාත්‍රිය ඒ සාමාන්‍ය පළ සූත්‍රය වගේ සූත්‍රයක් ගත්තා මුළු රාත්‍රියක එළිවෙනකොටත් ඉවර කරන්න බැරි තරම් දිග සූත්‍රයක්. හැබැයි ඒ කිසිම තැනක උන්වහන්සේ ගීතයක් ගායනා කරලා නැහැ. ඒ පවුණනේ විහිළු කරලත් නැහැ. විහිළු කරලා නැහැ. කිසිම තැනක උන්වහන්සේ විහිළු කරලා නැහැ. ඒතර විහිළු නොකර එකම ශාස්ත්‍ර උන්වහන්සේ කියන්නත් පුළුවන්. විහිළු කරලා නැහැ. හැබැයි අවධානය තියාගත්තා. වෙනස මොකද්ද? මේ විහිළුවක් ගත්තාම කල්යාණ මිත්‍රවරුනි අපිට hina යන්නේ. මේ hina යන විහිළුවක් කියන්නේ කාට හරි උණු වැරදීමක්. දැන් කාට හරි උණු වැරදීමක් ගැන තමයි ওই හැම විහිළු කතාවකම තියෙන්නේ. හාස්‍යයක් එන්නේ එහෙමනේ. හරි ගිය අවස්ථාවක් කිව්වට hina යන්නේ නැහැ නේ කාටවත්. හොඳට ඇවිදන් ගියනවා කෙනෙක් දැක්කට hina යන්නේ නැහැ. හැබැයි ඉස්සලා වැටෙනවා දැක්කොත්, වරදිනවා දැක්කොත් එතන තමයි තව කෙනෙකුට hina යන්නේ. එතන ධර්මදේශනයක් තුළ එබඳු හාස්‍යයක් ඇතුල් වීමදී වෙන්නේ අනුන්ට සිනාසෙන පිරිසක් බවට ශ්‍රාවකයන් පත් වෙනවා. අනුන්ට hina වෙනවා. දැන් Tamante එහෙම දෙයක් වුණාට hina වෙන්න බෑනේ අපිට. එතන අඬනවා. ඒ දේම අපි අනුන්ට hina වෙන දේම Tamante වුණොත් වෙන්නේ ඇඬෙන එක. නැත්නම් Tamante නොවි, Tamange කෙනෙකුටත් නොවි වෙනම කෙනෙකුට වුණාම වුණා කියලා අපිට කවුරු හරි කියනකොට ලස්සනට කතන්දරයක් විදියට හදලා එතනදි තමයි hina යන්නේ. අනුන්ට hina වෙන පිරිසක් නිර්මාණය කිරීම නෙමෙයි ධර්මදේශනයේ අරමුණ. ඒ සම්පූර්ණයෙන්ම පටහැනි. ධර්මදේශනයකින් සිදුවිය යුත්තේ තමන් කෙරෙහි සංවේගයක් ඇතිවීම. සංවේගය. දැන් මේ සිනහසෙන්ට ගියාම සංවේගයෙන් නෑ දේශනයේ අවසානයේ. හරි ප්‍රබෝධයෙන් ඉන්න පිරිසක් ඉන්නවා. හැබැයි සංවේගයටපත් වූ කවුරුවත් නැහැ. ධර්මයේ මූලිකම ඉලක්කය තමයි පිරිස සංවේගයටපත් කිරීම. මොකද සංවේගයෙන් තමයි ධර්ම මාර්ගය පටන් ගන්නේ. අනේ මම මෙතනදී ඉන්නේ. ඇයි මට මෙහෙම වුනේ? මම මෙතනම ඉන්න ඕනේද? මට බැරිද වෙනස් වෙන්න? දැන් ඒබඳු අභිමතාර්ථයන් ඇති වෙන්නේ සංවේගයෙන්. ආශයෙන් නෙමෙයි. එම නිසා කල්යාණ මිත්‍රවරුනි ධර්ම ශ්‍රවණයත් අපහසු කාරණයක්, ධර්ම දේශනයත් ලේසි පහසු කාරණයක් නෙමෙයි. මේ දෙකම බොහොම දුර්ලභ දුෂ්කර කාර්යයන් දෙකක්. මේ નિયમિત ඉලක්කයට කේන්ද්‍රගත වුණු ධර්ම දේශනයක් නම් ධර්ම ශ්‍රවණයක් නම් ලේසි දෙයක් නෙමෙයි. ඒ මොනවා හරි පැයක් දෙකක් අවධානයෙන් තියාගෙන ඉන්න යමක් කියනවා නම් කරනවා. ඒ ලොකු අපහසුාවක් නෑ. එතන මේ කාරණේ අවධාරණය කළේ මේ ධර්මයේ තිබෙන එක ලක්ෂණයක් තමයි එකාකාරීකම. එතනම තමයි මේ ධර්මයේ දොර තියෙන්නේ. දැන් භාවනා කමඨහනක් ගත්තාම එක කමඨහනනේ තියෙන්නේ. කමඨහන් 10ක් 15ක් 100 200 කිසිම යෝගියෙකුට දෙන්නේ නැහැ කර්මස්ථානාචාර්යයන් වහන්සේ ළම. අපි කාගෙන් කමඨහන් ගත්තත් එක කමඨහනයි දෙන්නේ. එකයි. එක බණපදයයි. එක කාරණේයි. දෙකක් නැහැ එකයි. තුන හතරක් කොහොමත් නැහැ එකයි. දැන් හරි විවිධ විවිධත්වයට නැඹුරු වුණු විවිධත්වයට බැහැ වුණු විවිධත්වයේම ජීවිතය කරගත් මනස අන්න පළවෙනි වතාවට හැකිදෙනු මේ කමඨහන් ඉදිරියේ තමන්ට ලැබුණු කමඨහන් ඉදිරියේ තමන්ට ලැබුණු උපදේශයක් තිබෙනවනේ කමඨහන් කියන්නේ උපදේශය මාත්‍රේ එකයි. මහා සංකීර්ණ දෙයක් නෙමෙයි. සමහර විට ඇවිදීම. සමහර විට ඇහුම් කන් දීම. කුලඹට කුලඟේ හඬ අහගෙන ඉන්න. සමහර විට හුස්ම. දෙතිනුත් දෙහාට ගිහලා යමක් දිහා බලාගෙන ඉන්න පුළුවන්. මල එක මලයි, මල් ලත්ත දිහා නෙමෙයි. එක මලක් දිහා, එකම එක මලක්. ඒ දිහා බලාගෙන ඉන්න. පිටිපන්දන් දැල්ලක් තියව කසින භාවනා වලට ගියාම එහෙම තමයි. විත්තේ තියෙන එක තිතක් දිහා බලාගෙන ඉන්න. එකයි. තිත් දෙකක් නැහැ. මල් දෙකක් නැහැ. පිටිපන්දන් පහන් සිළු දෙකක් නැහැ. එකයි. ඉතලන්න පළවෙනි වතාවට පළවෙනිම වතාවට පුද්ගලයේ එකක් සමග හෝරා ගණනක් නෙමෙයි දින ගණනක් නෙමෙයි මුළු ජීවිතේම ඉන්න. මුළු ජීවිතේම. දැන් කමඨහනක් කියන්නේ මේ ඒ දවසට ඉවරෙන දෙයක් නෙමෙයිනේ. දෙවිනාට්ටියක් වගේ අද ඉවරයි හෙට වෙන එකක්. එහෙම දෙයක් නෙමෙයි. ඒක තමයි කමඨහන මුළු ජීවිතේටම. යාව නිබ්බාන පත්‍ය ජීවිතේට එහා ගිහිල්ලා නිවන් දකින තුරුම. ඒ ලේසි නෑ. ලේසි නැත්තේ ඒ කමඨහනේ තියෙන සංකීර්ණත්වය නෙමෙයි, මනසේ තිබෙන සංකීර්ණත්වය නිසා. අපේ මනස සංකීර්ණයි. පණින මනසක්, දුවන මනසක් කියන්නේ ඒයි. දුවන්නේ කොහොමද? එක දෙයකින් තව දෙයකට. එකක වැඩි වෙලා ඉන්න මනස කැමති නෑ. වැඩි වෙලා කියන්නේ අවුරුදු ගණන් නෙමෙයි. ෂණ දෙකක්වත් එකක ඉන්නට මනස කැමති නෑ. ෂණ දෙකක්. දැන් ෂණේ කියන්නේ කොපමණ කුඩා කාලයක්ද? මහා දිග කාලයක් නෙමෙයි ෂණයක් කියන්නේ. ෂණ දෙකක්වත් එක කාරණේක ඉන්නට හිත කැමති නෑ. හිත හුරු වෙලත් නැහැ, පුරුදු වෙලත් නැහැ, කැමතිත් නැහැ. ඒතර අපි කියනවා හිත දුවනවා, හිත පණිනවා. ඒතකොට එහෙම ෂණ දෙකක්වත්, කියන්නේ මොහොතවල් දෙකක්, තත්පර දෙකක්වත් එක දෙයක් එක්ක ජීවත් වෙන්නට හුරු නොවූ මනසක් සිතක් හෝරා ගණනක් දින ගණනක් එක කමඨහනක් එක්ක ඉන්නට සිටුවීම ඒ මනසට මහා පීඩාවක්. ඒ ලොකු පීඩාවක් හිතට. පීඩාවකට එහාට ගිහිල්ලා එහි කිසිම අර්ථයක් මනසට වැටෙන්නේ නැහැ. ඇයි මේව මේ කරන්නේ? ඇයි මේ එකම දෙයත් එක්ක ඉන්නේ? එකම දෙය කියන්නේ. එකම දෙය කරන්ට වෙන ඇවිදිනවා. එකම හුස්මක් ගැන අවධානයෙන් ඉන්නවා. ඇහෙන්නේත් එකම දේ. ඒ දේ අහගෙන ඉන්නවා. එකම දේ ඇහෙන්නේ. දැන් අන්න අර අධ්‍යක්ීම් දෙකට තමයි එන්නේ. එවිට මුලින්ම ඒකාකාරී බව දැනෙනවා. එසම මේ ධර්මයත් එක්ක කෙනෙක් අත්දකින මුල්ම අධ්‍යක්ීම තමයි ඒකාකාරී බව. මේ ධර්ම ටිකක් කියවන් යනකොට, ටිකක් ඇහුම් කන් දීගෙන ඉන්නකොට, ඒ ධර්මයේ ගැන ටිකක් කල්පනා කරනකොට, ඒ ධර්මයේ යෙදෙනකොට ඒකාකාරී බැලුවහම ලොකු වෙනසක් තියෙනවා. සූත්‍ර වලින් නම් දහස් ගාණක් තියෙනවා, 84000ක් ධර්මස්කන්ධේ තියෙනවා. කමඨහන් සිය දහස් ගාණක් තියෙනවා. හැබැයි මේ විවිධත්වය ඇතුලේ අත්දකින්නේ ඒකාකාරී බව. ඒ නිසා බොහොම ඉක්මනට ඇති වෙනවා. ඇති දැයි. දැන් ඇහුවා ඇති. දැන් හිතුවා ඇති. කියෙව්වා ඇති. වෙන මොනවාරි කරන්න ඕනේ. දැන් භාවනා කරා ඇති. මේ භාවනා කර ඇති කියන තීරණයට අපි එන්නේ එයින් යන්ට තියෙන උපරිම දර ගිහිල්ලා නෙමෙයි ඒකාකාරී බවින්ද ඒකාකාරී බව කියන තැනට එනකොට වීරිය නැහැ වීරිය බිඳුවයි වීරියක් නැහැ වීරියෙන් තමයි පටන් ගත්තේ ඒ පටන් ගන්න ටික ටික වීරිය අඩු වෙවි යනවා ඒකාකාරී බව වැඩි වෙනවා ගිහිල්ලා ගිහිල්ලා උපරිම ඒකාකාරී බවට එනකොට මහා පාළුවක් දැනෙන්නේ තනිවීමක් දැනෙන්නේ කෙනෙකුට දරු වීරිය බිඳුවයි වීරිය ශූන්‍යයි උනන්දුවත් නැහැ එහේ ඒත් තව හිටියොත් එහෙම ඊළඟට වෙන්නේ නිදිමත එන එක ඒකාකාරී කියලා දන්නවා මේ දේ ඒකාකාරී මට එපා වෙලා තියෙන කියලා දන්නවා ඒ දැනුම තියෙන හැබැයි ඒ දැනුමත් එක්ක තවත් හිටියොත් වෙන්නේ නිදිමත එනවා නැලි බව ඇති වෙලා නිදිමත ඇති වෙලා නිින්ද යනවා ඒතර නිින්දට ගියා කියන්නේ අර දැනුම නැති වෙලා යනවා ඒකාකාරී කියලා දැනීමක් තිබ්බනේ ඒ දැනීමක් නැ නිින්ද ඇතුලේ ඒ නිසා නිින්ද කියන්නේ අත්දැකීමක් නෙවෙයි කිසි කෙනෙකුට කියන්න බෑ තමන් නින්දදී අද්දුටු දේ කොමක්ද කියලා. සිහින නොදකින නින්දකදී අද්දකින්නේ කොමක්දයි කිසිම කෙනෙකුට කියන්න බෑ. ඒ කියනවා නම් කියන්න වෙන්නේ තමන් අවදියෙන් ඉන්නකොට අද්දුටු දේවල් නැහැයි කියලා. මේ දේ නෑ. ඇහුනේ නෑ මොනවත්. හිතුනේ නෑ මොනවත්. රිදුනේත් නැහැ. තුවාලයක් තිබ්බ කියන්නේ නින්දෙදි රිදුනේත් නැහැ. ඉසේ රදෙත් නැහැ. ඒ නෑ නෑ කියනවා මිසක් වෙන තමන් ඇත්තටම නින්දෙදි අත්දැක්කේ කුමක්ද කියලා කිසි කෙනෙකුට කියන්න බෑ. කියන්න බැරි ඇයි? අර අවධානයේ නැති නිසා. ඒකාකාරී භවයේ නින්දට යන්න ඒ දෙක අතර අවධානයක් තිබ්බනේ. ඒ අවධානයක් නැති වෙන්න ඕනේ නින්දයට. කල්‍යාණ මිත්‍රරුනි මේ විදිහට ඕනෑම කමඨහනක් සමග කෙනෙකු යන්නේ මේ අවස්ථා දෙක හරහායි. මුලින් ලොකු උද්‍යෝගයක් තියෙනවා, උනන්දුවක් තියෙනවා. කැපකිරීමකුත් කරනවා වැඩ කැප කරලා කාලය හොයාගෙන වාඩි වෙලා හෝ සක්මනින් භාවනා කරනවා ඉතින් ඒ කරගෙන යනකොට සැහැල්ලුවක් දෙනවා හොඳයි හිතත් සංසුන් හැබැයි තවත් දිගට හිටියාම ඒකාකාරී බවට එනවා එක දෙයයි කරන්න තියෙන්නේ දෙකක් නැහැ එකයි ඉතින් ඒකාකාරී වෙන්න වෙන්න වීරිය අඩු වෙවි යනවා වීරිය අඩුවෙන්න තව තවත් ඒකාකාරී වෙනවා වීරිය නැති තැනකට වෙනවා තව දුරට බෑ කියන තැනකට එනවා දැන් ඇති හැබැයි මේ ඇති කියන තැනක් තව හිටියොත් එහෙම වීරිය කිනුත්තරව වෙන්නේ නිදිමත ඇවිල්ලා නින්දට යනවා එතකොට නින්දට ගියාම අර දැනීමක් නැති වෙනවා මොනවද කර කර හිටියේ මොනවද එපා වුනේ ඒ ටිකක් නෑ දැන් නින්ද ඇති කල්‍යාණ මිත්‍රවරුනි ත්‍ර භාවනාව සැබවින්ම වෙනස් වෙන්නේ මෙතනින් කොතනින්ද භාවනාව වෙනස් කරනවා නෙමෙයි කියන්නේ භාවනා ක්‍රම වෙනස් කිරීමෙන් මේ ප්‍රශ්නේ විසඳන්න බෑ එක ක්‍රමයක් නෙමෙයි ක්‍රම දෙකක් කළා තුනක් කළා හතරක් කළා 100ක් කළා කෙලවර එන්නේ මේ තැන් දෙකෙන්. ත්‍ර භාවනාව වෙනස් කිරීම වෙනුවට ඉඩ දෙන්න භාවනාවට තමන්ව වෙනස් කරන්න. ඒ සඳහානේ අපි භාවනා කරන්නේ තමන්ව වෙනස් කරගන්න. ත්‍ර තමන්ව වෙනස් කර ගැනීම පැත්තකට තියලා අපි කරන්නේ භාවනා ක්‍රම වෙනස් කරනවා. භාවනා මධ්‍යස්ථාන වෙනස් කරනවා. ගුරුවරුන් වෙනස් කරනවා. ඒතර විවිධයි. නමුත් හැම ගුරුවරයෙක් එක්කම හැම ක්‍රමයක් සමගම හැම මධ්‍යස්ථානයකදීම අත්දකින්න එකම දේ අවසානයි. තමන් තමන්ම මත්නිසාද අප ඉඩ දුන්නේ අපට වෙනස් වෙන්නට. අප වෙනස් කළ යනු ක්‍රම පොත් තැන් ගුරුවරු අප හිටියා අපි නැ අපිව වෙනස් කරගන්නට ඒ සඳහායි භාවනාව තියෙන්නේ. භාවනාවට ඉඩ දෙන්න තමන්ව වෙනස් කරන්න, තමන්ව පරිවර්තනය කරන්න, අලුත් කෙනෙක්ව තමන්ගෙන් නිර්මාණය කරන්න. භාවනාව බොහොම නිර්මාණශීලීද. ඒ සඳහා එකම දේ නැවත නැවත කරන්නට ඕනේ. එකම දේ. ඒක තමයි භාවනාව කියන්නේ. හැබැයි එකාකාරී බවටයි නින්දටයි නොයා තේ නැවතුම් පොළවල් වලට ගියොත් ගමන නෑ, ගමන ඉවරයි. ඒ තමා අපංකම. කොහොමද එකම දෙයක් නැවත 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 යලි යලිත් යලි යලිත් කරන්නේ? එකම දෙයක යලි යලිත් යෙදෙන්නේ කොහොමද? පැය ගණන්, දවස් ගණන්, සති ගණන්, මාස ගණන්, අවුරුදු ගණන් එකාකාරී බවටයි නින්දටයි යන්නේ නැතිව. දැන් බැලූ බැලමට එනම් කරන්න බෑ. නොකළ හැකි දෙයක්. මේ ලෝකයේ තියෙන විවිධත්වයේ දිහා බලනකොට සහ අපි හුරු වෙලා තියෙන විවිධත්වය විවිධ වූ දේවල් හොයාගෙන යන්න හැම දෙයකින්ම ආහාරයෙන් ගත්තත් උදේ කාපු කෑම දවල්ට කන්න බෑ. දවල් කාපු ආහාරය රැට බෑ. අද කාපු දේ හෙට බෑ. ඊයේත් මේකනේ කෑවේ කියලා අපි හැම විටම චෝදනා කරන එක මහා අපරාධයක් වගේ. හරියට මිනිහ මරමක් වගේ කියන්නේ ඊයේත් කෑවේ මේවා. ඒක බෑ. ඒක වැරදි කියන හැංගි. ඊයේ කාපු දේ අද කන්න බෑ. දැන් එහෙම වෙනසක් හොයන කෙනෙකුට එහෙම වෙනසකට උරෝණු මනසකට එකම කමටහනක මිනිත්තුවක් දෙකක් නෙමෙයි දීර්ඝ කාලයක් ඉන්නවා කීමම අපංකම පෙරලිය නිදානොගෙන රාත්‍රියට නිදා ගන්න පුළුවන්. නමුත් කමටහන එකමයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. පවුදත් ඒ කමටහනයි. ඒ සඳහා වීරියයි සිහියයි අවශ්‍යයි. වීරියයි අවධානයයි. දෙකාකාරී භවෙදි නැති වෙන දෙන්නේ වීරිය, නිින්දෙදි නැති වෙන දේ අවධානය. එතන මේ මානසික කුසලතාවයන් දෙක අපි අහිමි කරගන්න නැතුව තියාගන්නට ඕනේ. භවනාව ඇතුලේ වීරිය සහ අවධානය ඒ ධර්මතාවයන් දෙක අඩු වෙන්නට නොදී පවත්වාගෙන යන්නට ඕන සහ වැඩි කරගන්නට ඕන. භාවනා කරන්ට කරන්ට වීරියයි, විරිය කියන චෛතසිකයයි, ඉන්ද්‍රියයි, විරිය කියන බලයයි, ඊළඟට සතිය සිහිය කියන අවධානය කියන ඒ චෛතසිකයයි ඒ බලය මේ දෙක දිනු කරගන්නවා භාවනාවේ. අඩු වෙන්නේ නැහැ. දැන් බලන්න කල්යාණ මිත්‍රවරුනි වෙනස. මේ වෙනස හඳුනා ගන්න. සාමාන්‍යයෙන් එකම දෙයක නැවත නැවත ඉන්නකොට එකම කෑමක් නැවත නැවත කනකොට එකම දෙයක් නැවත නැවත බලනකොට එකම දෙයක් නැවත නැවත අහනකොට වෙන්නේ වීර්ය අඩු වෙලා යනවා, අවධානය අඩු වෙනවා. භාවනාව කියන්නේ ඒක අනිත් පැත්ත. ඒකයි ඒ නිසයි මේට පටිසෝතගාමී කියන්නේ උඩුගම් බලා යෑමක්, ආපහු යෑමක්, පෙරලා යෑමක් යන පැත්තට නෙමෙයි විරුද්ධ දිශාවට. භාවනාවෙදිත් කරන්නේ එකම දේ නැවත නැවත. හැබැයි අවධානය වැඩි කරගන්නවා, වීරිය වැඩි කරගන්නවා, අඩු වෙන්නේ නැහැ. අන්න එතකොට එකාකාරී බවිනුත්තර නින්දෙනුත්තර ස්වභාවයකට එනවා. ඒකට තමයි සමාධිය කියලා කියන්නේ. සමාධිය. දැන් සමාධිය ඇතුළේ එකාකාරී බවක් නැහැ. කිසිම නැහැ එකාකාරී බවක්. නිදිමතක් නැහැ. අවදිමත් බවක් තියෙන්නේ. වීරිය තියෙනවා. අවධානය හොඳට තියෙනවා. හොඳ ප්‍රබෝධයක් තිබෙනවා. හැබැයි ඒකාග්‍රයි. එකයි. දෙකක් නැහැ. එකයි. ඒකාග්‍ර කියන්නේ විවිධත්වයක් නැහැ සමාධිය ඇතුළේ. තියෙන්නේ එක එකයි ඒකාග්‍ර. එහෙම වුණාට එකාකාරී නැහැ. නිදිමතක් නැහැ. ඇතුළන්න එකාකාරී බවයි නිදිමතයි දෙකම ජයගත්තා. මේවා දිනන්න පුළුවන් කාරණා. අපි ගිහිල්ලා නවතින තැනනේ. මේවයි හැප්පිලා නවතින. ඒත් මේවා විනිවිද යනවා භවනාදී. ඉක්මවා යෑම. එතන හඳුනා ගන්න කල්යාණ මිත්‍රවරුනි එකාකාරී බව විනිවිද යන්න පුළුවන්නේ විවිධත්වයෙන් නෙමෙයි වීර්යයෙන්. වීර්ය අවශ්‍යයි. නිදිමත ඉක්මවා යන්නත් ඒ විවිධත්වයෙන් නෙමෙයි අවධානය. අවධානය වැඩි කර ගැනීමෙන් නිදිමත ජය ගන්නත් පුළුවන්. වීර්ය වැඩි කර ගැනීමෙන් එකාකාරී බව ජය ගන්නත් පුළුවන්. එකම දේ නැවත නැවත ප්‍රගුණ කිරීමෙන් අන්නපත් වෙනවා නිදිමතනුත්තර එකාකාරී බවිනුත්තර බොහෝම සාමකාමී මානසික ස්වභාවයකට බොහෝම සාමකාමී හරියට බොහෝම කටු අකුල් වලින් ගල් උඩින් පැන පැන ඒවට ඊරි ඊරි ගිහිල්ලා මහා නින්නේකට කෙනෙක් ආවත් පතන් බිමකට මිටිආවතකට ඒක නැහැ උස් මිටික ආයි ප්‍රපාත නැහැ අගල් නැහැ හෙල් නැහැ එකම එක තනිතලාව එකම එක යාය අනේ එහෙම ස්වභාවයකට එනවා දැන් අපේ බෞද්ධ සාහිත්‍යයේ මේට දීලා තියෙන උපමාව තමයි මේ ගිනි ගෑමේ උපමාව ගින්දරක් දැල්වා ගන්නට නම් ලියක් තව ලියයක අතුල්ලන්නට ඕනේ. පිරිමදින්නට ඕනේ බොහොම වේගෙන්. නොනැවති. නොනැවති. ඒතර එහෙම එක දිගට නොනැවති ලී කෝටු දෙකක් එකිනෙක පිරිමැදුවොත් කෙනෙක් කිසියම් මොහොතක මේ දෙකම ගින්න බවට පත් වෙන්න පුළුවන් මේ මාත්‍යමට රත් වෙලා ගිනි කුකුරක් එළියට එනවා. ඒතුළ තව කෙනෙකුට ගණන් කරන්න පුළුවන් මේ කීපාරක් ඇතිල්ලුවද මේ ගින්දරෙන්ට නම් මේ ලී කෝටු දෙක කීපාරක් එකිනෙක පිරිමැද්දද සමහරට කීතන්න 500 වාරක් කියලා 500 වාරයක් පිරිමැද්දාම ගිනි පුපුරක් ආවා එතෙන් මෙය න්‍යායක් විදිහට කෙනෙකුට ලියා ගන්න පුළුවන් පොතක ගිනි ගින්දර දැල්වන්ට නම් ලී කෝටු දෙකක් 500 වාරයක් එකිනෙක පිරිමැදිය යුතුයි ඒ ගිනි දැල්වීමේ න්‍යාය ගිනි දැල්වීමේ විද්‍යාව. මේ න්‍යාය කෙනෙකුට වැරදි විදිහට පාවිච්චි කරන්න පුළුවන්. වැරදි කියන්නේ අසම්පූර්ණ විදිහට. මේ 500 කඩලා පුළුවන් කෙනෙකුට පාවිච්චි කරන්න. 50 ඒවා 10ක්කට කඩලා. අද 50යි හෙට 50යි. එහෙම. එහෙම නැත්තම් පොය 4ට කඩලා පුළුවන්. එහෙම කඩලා පාවිච්චි කරන්න පුළුවන්. එහෙම කරාට 500 වාරේ සම්පූර්ණ වුණාට ගින්දරක් එන්නේ නැහැ. ගින්දරක් එන තැනකට මේවා ඒ තාපාංකයට එන්නේත් නැහැ. ඒ මට්ටමට රත් වෙන්නේ නැහැ. ඉතින් ප්‍රශ්නයක් එනවා මම මේ નિયમિત වාර ගණන කරානේ පොතේ තියෙන. ඒ විදිහටම කළා 500. ඇයි තාම ගිනි කුකුරක් නැත්තේ? තාම ඇයි අන්ධකාරී? ඇයි තාම ආලෝකයක් ලැබුණේ? කල්‍යාණ මිත්‍රවරුනි මෙතන තියෙන ගණිත ප්‍රශ්නයක් නෙමෙයි. මෙතන තිබෙන්නේ අඛණ්ඩ ව්‍යායාමයේ පිළිබඳ කාරණයක්. අඛණ්ඩ ව්‍යායාමයේ මේ වචනේ දහමේ මුල සිට අගටම තියෙන අඛණ්ඩ අවිච්ඡින්න නොසින්දුනු නොකැඩුනු 伸び分エパーヴィナマティクティンエパーヴィナエパーヴィーマーヴィナガネビーリアヴェリカラガントタマンタワッシャナギニププラアロケアカワッシャナエパーヴィナタナハドゥナガネエカーカーリーバーティアンネトゥビーリアヴェリカラガントティクティカワダハニアドゥエラドゥエラカメリカマタヴィルダニディマテネコタハドゥナガネアワダハニアヴェリカラガントVīrya saha avadhāniya, vīrya saha sati chaitasikatika vedikara ganīmen, divunukara ganīmen, anna samādhiya namati gini pupura maturi. Inti passe e pupura ing apiti ginnak dalvaganta puluva. E pupura akvidya di mulim meliyate inno. Atara nasalakahariyot e nati vila inno. E gini pupura api ginnak bauta pimbala tavarotu porotu dala avula ganto. එහෙම නැත්නම් එතනින්ම ඉවරයි. කල්‍යාණ මිත්‍රවරුනි, මේ පාර එකයි. හැබැයි යන විදිහ වෙනස්. එකාකාරී බවට යන පාරයි, නින්දට යන පාරයි, සමාධියට යන පාරයි, පාර එකයි. ගමන වෙනස්. ගමන් තුනක්. තුන් විදිහකට යන්නේ. තුන් දෙනෙක් යන්නේ. ඊළඟට ඒදීම නැවත නැවත ඒදීමෙන් සමාධියේ ගැඹුරකට යන්න පුළුවන්. තව තවත් ගැඹුරුව සමාධියකට යන්න පුළුවන්. නැවත නැවත යෙදුණු. එහි කෙලවරක් නැහැ. ඒ ඕනෑම දෙයක එහි කෙලවරක් නැහැ. ඒ කමඨහන නැවත නැවත ප්‍රගුණ කිරීමෙන් අවදුරටත් වඩ වඩා ගැඹුරට ඒ සමාධිය යනවා. වඩ වඩා ඒ සමාධිය පිහිටෙනවා. ඒ සාමකාමී මානසික ස්වභාවය ස්ථිර වෙනවා, ස්ථාවර වෙනවා තමන් තුළ. එපමණයි. ඉන්හිහා ගමනක් නැහැ. ඉන්හිහා ගමනක් යන්නටනම් කළ යුත්තේ මෙනෙහි කිරීම. මෙනෙහි කිරීම. මෙනෙහි කිරීම කියන්නේ සොයා බැලීමක්. දැන් මෙතෙක් සොයා බැලුවේ නෑනේ අපි. දැනගෙන හිටියා හුස්ම එක්ක හිටියා, මේ ආස්වාසය මේ ප්‍රස්වාසය ඇහෙන දේත් එක්ක හිටියා, සක්මනත් එක්ක හිටියා. ඒ සිටීම තුළ තමයි අපි නින්දට යන්නෙත් නැති, එකාකාරී බවට යන්නෙත් නැති, බොහෝම ප්‍රබෝධයෙන් උද්‍යෝගයෙන් සාමකාමී වූ මානසික ස්වභාවයකට ආවේ. හැබැයි එතන සොයා බැලීමක් කලේ නැහැ. සොයා බලන්න ඕනේ නැහැ සමාධියකට. එහෙම තැනකට ඉන්න ලොකු සොයා බැලීමක් ඕනේ. අවශ්‍ය වෙන්නේ අනවරත වීර්ය. නොනවතින වීර්ය සහ නොනවතින අවධානය. මේ දෙක. එකම දෙයක තබා ගැනීම. අරමුණු රාශියක නෙමෙයි එක අරමුණක වීර්යයයි අවධානයයි තබා ගැනීම. දිගට. ඊළඟට අපි සොයා බලන්නට ඕනේ. මොනවද සොයා බලන්නට ඕනේ? ඒත් එකම දෙයක් ගැන. 10ක් දේවල් නෙමෙයි සොයා බලන්නට ඕනේ. එක දෙයක් අරගෙන ඒ ගැන සොයා බලන්න. ඒ ගැන හිතන්න, මෙනෙහි කරන්න. ඒටි කියනවා යෝනිසෝ මනසිකාය. යෝනිසෝ මනසිකාය. විමසා බැලීම. ඇයි මෙහෙම වෙන්නේ? ඇයි මෙහෙම වෙන්නේ? ඇයි මේ ප්‍රශ්නේ අහපු ගමන් අපිට උත්තරයක් ගන්න පුළුවන්. එතනින් ඒක නවත්තලා ආයෙ වෙන ප්‍රශ්නයක් අහනවා. ඒකට තවත් උත්තරයක් ගන්න ආයෙ අපි යනවා විවිධත්වයට. මේ ධර්ම සාකච්ඡා තුළ මෙහි කිරීම තුළ බොහෝ විට තියෙන විවිධත්වය. මේ විවිධත්වය නෙමෙයි. විවිධත්වයට ගිහිල්ලා ඒ අවශ්‍ය දේ වෙන්නේ නැහැ. දැනුමක් ලැබෙයි. විවිධ වූ පිළිතුරු ලැබෙයි. නමුත් ඒ නෙමෙයි ඉලක්කය. එකම කාරණයක් අරගෙන යලි යලිත් යලි යලිත් මෙනෙහි කරන්න. ඇයි මෙහෙම වෙන්නේ? ඕනම කාරණයක් තමන් අත්දකින්න ඕනම දෙයක්. හේ නෑ මෙන්න මේ කාරණේ විතරයි මේ කාරණේ ඕනේ අද්දකින ඕනෑම දෙයක් අරගෙන මෙහි කරන්න ඇයි මෙහෙම වෙන්නේ ඇයි මෙහෙම වෙන්නේ සතුටින් ඉන්නවනේ ඒ සතුට අරගෙන මෙහි කරන්න ඇයි මේ සතුට කොහොමද මේ සතුට ආවේ ඇයි මා සතුටින් ඉන්නේ යලි යලිත් මෙනෙහි කරන්න යලි යලිත් මෙනෙහි කරන්න කෝපය අරගෙන මෙනෙහි කරන්න කෝපය කියන්නේ මොකද්ද ඔයලා බලන්න කෝපය ගැන ඇයිද කෝප වෙන්නේ දැන් ටික මිනිත්තු දෙකක් මෙනෙහි කරනකොට ඇති වෙනවා ආය එකාකාරී බවට එනවා තවත් මෙනෙහි කරොත් නිදිමතත් එනවා ඒ ඕනම දෙයක් ගැන දිගට හිතන්න ගියාම නිදිමත එනවා නැතුට ආයෙත් වීර්යය අවධානය තියාගෙන මෙනෙහි කරන්න. මේ මෙනෙහි කිරීම තුළ අන්න ප්‍රඥාව පහළ වෙනවා. ප්‍රඥාව පහළ වෙන්නේ එකම දෙයකින්, විවිධත්වයකින් නෙමෙයි. හැබැයි මෙනෙහි කරන්නට ඕන. තමන්ගේ හිත මෙහෙවලා යමක් සිදුවෙන ආකාරයේ සිදුවෙන ස්වභාවයෙන්ම දකිමින් කල්පනා කරන්න. ඇයි මෙහෙම වෙන්නේ? ඇයි මෙහෙම වෙන්නේ? ඒ ප්‍රශ්නෙම නැවත නැවත අහන්න තමන්ගේ. නැවත නැවත තමන්ගේ. ඒ ගැනම සොයා බලන්න. හැම මොහොතකම ඒ ගැන සාවධානව වෙන්න. ඒ ගැන විමසිලිමත් වෙන්න. ඇයිද හිත දුවන්නේ? ඒ ගැනම විමසිලිමත් වෙන්න. ඒ ගැනම සොයන්න. ඒ ගැනම මෙනෙහි කරන්න. එහි ප්‍රතිඵලයක් විදිහට ඒ ගැන අවබෝධය පහළ වෙනවා. තමන්ට අවබෝධයක් ලැබෙනවා. ඇයි මේ හිත දුවන්නේ? ඒ තරහ එන්නේ අන්න ප්‍රඥාව පහළ වෙනවා ප්‍රඥාව පහළ වෙන්නේ එකම දෙයක නැවත නැවත ඉදී එකම දෙයක් නැවත නැවත මෙනෙහි කිරීම ඒ මෙනෙහි කරන්නට අවධානයේ වීර්යයයි දෙකම ඕනේ හැබැයි අවධානයේ වීර්යයයි තිබ්බටම මදි තමන් මෙනෙහි කරන්නට ඕනේ මෙනෙහි නොකරන අවධානයේ සහ වීර්යය අර සාමකාමී මනසකින් ඉවර වෙනවා. එතෙන්ට තමයි ගෙනියන්නේ. ඉන් එහා යෑමක් නැහැ. ත්‍රාපි කතා කරා කාරණා හතරක් එකාකාරී බව, නිදිමත, සමාධිය සහ ප්‍රඥාව අවබෝධය. ක්‍රමයා යන විදිහ බලන්න. පාරවල් හතරක්. හැබැයි බැලුව බැලමට පේන්නේ එක වගේ. ගමන් හතරක්. සාමාන්‍ය කෙනෙක් නවතින තැන් දෙකයි ඒකාකාරී බවයි නිදිමතයි එහෙම කෙනාට කියනවා ලෞකික පුද්ගලයා එතකොට ආධ්‍යාත්මික පුද්ගලෙක් කියන්නේ ධර්ම මාර්ගය යන කෙනෙක් කියන්නේ ඒ තැන් වලට යන්නේ නැතුව ඒව ඉක්මෝල යන කෙනෙක් ඉක්මෝල යන්න පුළුවන් තව ස්ථාන දෙකක් ගැන කතා කරා සමාධියයි ප්‍රඥාවයි සමාධියට යන්න නම් අවධානයයි වීර්යයයි අවශ්‍යයි ප්‍රඥාව ඇති කරගන්න නම් අවධානය නිසා වීර්යයෙන් එකම කාරණයක් ගැන යලි යලිත් මෙහි කිරීම අවශ්‍යයි. එකම කාරණයක යලි යලිත් අවධානය නිසා වීර්යයෙන් සිටීමෙන් සමාධිය ඇති වෙනවා. එකම කාරණයක් එකම අත්දැකීමක් පිළිබඳ යලි යලිත් සිහියෙන් සහ අවධානයෙන් විමසීමෙන් අවබෝධය පහළ වෙනවා. ඒ අවබෝධය නිසා තමන් නිදහස් වෙනවා. ඒ දෙයට තිබුණා නම් බැඳීමක්, ඇලීමක්, රැවටීමක්, මුලාවක්, වසඟ වීමක් ඒෙන් තමන් නිදහස් වෙනවා. ඒතර නිදහස හොයාගෙන යන්නෙත් මේ පාරම තමයි. ඒ නිදහස ලැබෙන්නට නම් අත්හැරීමක් අවශ්‍යයි. අවබෝධයෙන් පස්සේ අත්හරින්නට ඕනේ. අත්හැරීමෙන් නිදහස ලැබෙනවා. සිහියෙන් සාවධානයෙන් සමාධිය ලැබෙනවා මෙනෙහි කිරීමෙන් ප්‍රඥාව ලැබෙනවා අත්හැරීමෙන් නිදහස ලැබෙනවා මේක බොහොම ලස්සන ගමනක් බොහොම ලස්සන ගමනක් අපි කාට යන්න පුළුවන් ගමනක් තියා යුතු ගමන හැම දිනාටම තිරුවන් සරණයි දැන් දහවල් තානේ දානයට සම්බන්ධ වෙන්නේ මේ කියු කාරණා ඒ වෙලාවේ අත්දකින්න බලන්න සිහියෙන් ඒ වගේම විවේකය මේ අසූ කාරණා මෙනෙහි කරන්නට යොදා ගන්නට නැවත අපි පස්වරුවේ ධර්ම සාකච්ඡාවට මුණගැහෙන්නට